ගරු මුජිබ රහමාන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු හතක් කාලයක්.
හදායි ගරු සභාපතිතුමනි, මේ අද
ඔබතුමාගේ
රට සම්පූර්ණයෙන්ම ඉතාම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේක ආණ්ඩු පක්ෂයත් පිළිගන්නවා රටේ අර්බුදයක් තියෙනවායි කියලා. එතකොට ගරු සභාපතිතුමනි, මේ අර්බුදය ගොඩනැගුණේ දවසෙන් දෙකෙන් නෙමෙයි. අපි දන්නවා පෞගේ අවුරුදු දෙකමාරක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනය තුළ රට ක්‍රමක්‍රමයෙන් අර්බුදයට ගියා කියන එක සියලු දෙනාම දන්න කාරණාව. මේක පැය 24න් ඇතිවෙච්ච අර්බුදයක් නෙමෙයි. ජනාධිපතිතුමා බලයට පත් වෙලා ගත්තා වූ වැරදි ආර්ථික තීන්දුව හින්දා අද අපේ රටේ ආර්ථිකය දවස ගානේ අගාධයට යනවා. ඒක අපි සියලු දෙනාම දන්නවා. ඒ අගාධයට යනවා ජනතාව පීඩාවට පත් වෙනවා. ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර පාන ටික ගන්න නැහැ. ජනතාවට විදුලිය නැහැ. ජනතාවට තෙල් ටික නැහැ. පෙට්‍රල් ටික නැහැ. ගෑස් ටික නැහැ. මේ අර්බුදයේ පෞගේ අවුරුදු දෙකමාර තුලම මේ ආර්ථික අර්බුදය කරා ගමන් කරලා අද වෙනකොට උච්චම අවස්ථාවට අවිලා තියෙනවා සභාපතිතුමනි. ඒ උච්චම අවස්ථාවට ආපු හින්දා තමයි ජනතාව අද පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ගෝල් ෆේස් එකට අවිලා මේ තරුණයෝ මේ රටේ ජනතාව විශාල ප්‍රමාණයක් දවස් 11ක් තිස්සේ මහා වැස්සේ අවුවේ මේ උද්ඝෝෂණය කරන්නේ ඒගොල්ලන්ගේ ඔළුවල තියෙන ඔළුව අමාරුවක් ඉඳන් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ තියෙන අසාර්ථකභාවය ඉඳන් තමයි අද හැමතැනින්ම රටේ ජනතාව පාරට බහින්න පටන් අරගෙන තියෙන්නේ. ඒක මේ රටේ ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕනේ. මේ රටේ ආණ්ඩුව ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නේ නැතුව, ඒක ගැන සංවේදීභාවයක් නැතුව රටේ ඉන්න ජනතාව විරෝධතාවයන් කරනකොට ඒවා මර්ධනය කරන්න විදි තියන්න පටන් ගන්නවා නම් ගරු සභාපතිතුමනි, ජනතාවගේ වෛරය කෝපය මීට වඩා දරුණු අතකට හැරෙන්න පුළුවන් කියන එකත් අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ගරු සභාපතිතුමනි, අපි දැක්කා මිරිහානේ උද්ඝෝෂණය පටන් ගත්තා. මිරිහානේ උද්ඝෝෂණය පටන් අරගෙන එරේදා තිබුණු හමුදාවේ බස් එකකට ගිනි තිබ්බා. ඒ බස් එකකට ගිනි තිබ්බම ඒ බස් එක ගිනි තිබු එක්කෙනා කවුද කියලා හඳුනාගන්න ඒ ඡායාරූපය නිකුත් කරන්න පොලිසියට සුමානයකට වැඩිය කාලයක් ගත වුණා. ඇයි ඒ? සුමානයක් ගියා ඒ ඡායාරූපය නිකුත් කරන්න. මොකද ඇවන්ගාඩ් ආයතනයට චෝදනාවක් තියෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ ඉන්න අර අරාබි වසන්ත කියන එක්කෙනා තමයි මේ බස් එකට ගිනි තිබ්බ කියන චෝදනාව එළියට ආවා. ඒ චෝදනාව එළියට ආවට පස්සේ පොලිසිය සතියක් ගියා පොලිසියට ඡායාරූපය නිකුත් කරන්න ගරු සභාපතිතුමනි. අන්න ඒ වගේ තමයි අද වෙනකොට මේ රමුක්කන ඊයේ ඇතිවෙච්ච විරෝධතාවයේදීත් අද වෙනකොට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. නොයිකුත් ආකාරයේ කණ්ඩායම් ඇවිල්ලා ජනතාව කුපිත කරවන්න, ඒ රටේ ජනතාව ඇතුළට ඇවිල්ලා ප්‍රචණ්ඩත්වයේ ක්‍රියා කරන්න වැඩ කරයි කියලා දැන් තොරතුරු ඇවිල්ලා තියෙනවා. ගරු සභාපතිතුමනි, දැන් පොලිසියේ පොලිස්පතිතුමා කියනවා එතුමා අවම බලය පාවිච්චි කරා කියලා. ගරු සභාපතිතුමනි, අවම බලය කියන්නේ මොකද්ද? අවම බලය කියලා කියන්නේ උද්ඝෝෂණයක් ඇති වුණාම ඒ උද්ඝෝෂකයන් කලබලකාරී ලෙස ඇසිරෙනවා නම් පොලිසියට පුළුවන් කඳුළු ගෑස් ගහන්න, පොලිසියට පුළුවන් ජල ප්‍රහාර එල්ල කරන්න. ඒකත් උද්ඝෝෂණය වන එහෙත් උද්ඝෝෂකයන් පාලනය වෙන්නේ නැත්නම් රබර් බුලට් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කිසිම දෙයක් කරන්නේ නැතුව පොලිසිය වෙඩි කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය උද්ඝෝෂ නිරෝධ නිරායුධ උද්ඝෝෂකයන් ඔවුන්ගේ අතේ ආයුධ තිබුණේ නැහැ, ඔවුන්ගේ අතේ පොලු තිබුණේ නැහැ, ඔවුන්ගේ අතේ කිසිම දෙයක් නැතුව නිරායුධ උද්ඝෝෂකයන්ට පොලිසිය වෙඩි තියලා තියෙනවා. එහෙමනම් ඒක අපරාධයක් ගරු සභාපතිතුමනි. එහෙමනම් අද ජනාධිපතිතුමා කියලා තියෙනවා ගරු සභාපතිතුමනි, මේක හොයන්න පොලිසිය සාධාරණ පරීක්ෂණයක් කරනවලු. ජනාධිපතිතුමා දැන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන ආනාව වගේ වැඩක් තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, ජනාධිපතිතුමාට පුළුවන් මේ රටේ තියෙන විමර්ශන කිරීමේ කොමිසම් පනත තියෙනවා. ඒ කොමිසම් පනත යටතේ ජනාධිපතිතුමාට පුළුවන් ස්වාධීන කණ්ඩායමක් පත් කරලා මේ ගැන හොයන්න පුළුවන්, පරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ඒ වෙඩි තිබ්බ පොලිසියටම පරීක්ෂණය බාර දෙනවයි කියලා කියන්නේ ගරු සභාපතිතුමනි. එහෙමනම් මේ පරීක්ෂණ යට ගහන්න, ඒ වෙඩි තියපු වැරදිකරුවන්ව යට ගහන්න, බේරගන්න ජනාධිපතිතුමා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක ඉතාම භයානක ක්‍රියාවලියක්. ගරු සභාපතිතුමනි, රාජපක්ෂ පාලනයට මේ වෙඩි තියෙනවා අලුත් දෙයක් නෙමෙයි. මොකද අපි දන්නවා හලාවත දීවර උද්ඝෝෂණයට වෙඩි තියලා ඇන්තනීව මැරුවා, කටුනායකව රොෂාන් ශානකව මැරුවා. ඊළඟට අපි දැක්කා අර බැලිගඩ බන්ධනාගාරේ අර ඉන්න සිරකරුවන් විශාල ප්‍රමාණයක් මැරුවා. ඊළඟට අපි දැක්කා අර ගම්පා රතුපස්වල වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන ඒ උද්ඝෝෂණකරුවන්ට වෙඩි තියලා මැරුවා. ඒ හින්දා රාජපක්ෂ පාලනයට කවදාක්වත් වෙඩි තියනවයි මිනිස්සු මරනවයි කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි රාජපක්ෂ පාලනය හැමදාම රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදී වෙලා නැහැ. කවමදාක්වත් ප්‍රශ්න විසඳන්න කටයුතු කරලා නැහැ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියනවා, මේ රටේ ජනතාව වෙනුවෙන් අද රටේම ජනතාව කියන්නේ එකම දෙයයි, ඒක තමයි ගෝඨා ගෝ හෝම් ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා. ජනාධිපතිතුමා ඉල්ලාස් වෙනවා නම් හෙට පුළුවන් මේ පාර්ලිමේන්තුවට මේක විසඳගන්න යෝජනාව ගේන්න අපිට පුළුවන්. එහෙමනම් පළවෙනි දේ හැටියට ජනාධිපතිතුමාට අද දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා සම්පූර්ණ මේ රටේ ජනතාව කියනවා එක හඳින් ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ජනාධිපතිතුමාට මෙරටේ ජනතාවගේ හෘද ස්පන්දනය තේරුම් ගන්න පුළුවන් නම්, මෙරටේ ජනතාවගේ අපේක්ෂාවන් තේරුම් ගන්න පුළුවන් නම් වහාම ජනාධිපතිතුමා ගෙදර ආ යුතුයි. එහෙම ගියා නම් මේ පාර්ලිමේන්තුවට පුළුවන් මෙරටේ ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් අපිට යෝජනාවල් ඉදිරිපත් කරලා මෙරටේ ජනතාව බේරගන්න, රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් යෝජනා ටිකක් ගෙනල්ලා අපිට මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැතුව මේ ජනාධිපතිතුමා තියාගෙන නම් විසඳුම් හොයන්න හම් වෙන්නේ නැහැ. මොකද මේ ජනාධිපතිතුමා තමයි අර්බුදයේ මූලිකයා. මේ ජනාධිපතිතුමා තමයි මේ අර්බුදය නිර්මාණය කරේ. අර්බුදය නිර්මාණය කරපු එක්කෙනාත් එක්ක විසඳුම් හොයන්න බෑ සභාපතිතුමනි. එහෙමින්ද අර්බුදය නිර්මාණය කරපු මිනිස්සයා, අර්බුදය ගොඩනගපු මිනිස්සයා ගෙදර යා යුතුයි. ඒක තමයි රටේ ජනතාවගේ හඬ. ඒ ජනතාවගේ හඬත් එක්ක අපි විපක්ෂයේ ඉන්න අපි පෙනී සිටිනවයි කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. ගරු වීරසමුණ වීරසිංහ මැතිතුමා, ජයරත්න හේරත් මැතිතුමා, ඔබතුමා ආසෝසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, ඔබතුමාටත් මිනිත්තු 8ක්
තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ විවාදයේදී මම ප්‍රථමයෙන්ම ඊයේ රම්බුක්කනදී සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් අභාප්‍රාප්ත වෙච්ච ඒ තරුණයා වෙනුවෙන් මගේත් අප කණ්ඩායමේත් ශෝකය ප්‍රථමයෙන් පුද කරන්න කැමතියි. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා අදින් පස්සෙවත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට රජයත්, නීතිය සම්බන්ධ බලධාරිනුත්, පොලිසියත් වග බලා ගනිමි කියලා. ඒ වගේම මම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ, අපි ඊයේ දිනේදී 39 දෙනෙක් මේ පැත්තේ වෙනම ස්වාධීන වූ කණ්ඩායමක් ලෙස අසුන් ගත්තා. එහෙම අසුන් ගත්තේ ජාතික යහපත වෙනුවෙන් කියන එක ඉතාම පැහැදිලිව කියනවා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් ඉන් ද නැෂනල් ඉන්ට්‍රෙස්ට්. මම ඉතාම පැහැදිලිව කියනවා මෙන්න මේ හේතුව තමයි ප්‍රධානම හේතුව වුණේ මේ පැත්තෙන් අපි 39 දෙනෙක් වාඩි වෙන්නේ මහත් ඇතුළුව. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ, මම ඊයේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න අවසර ඉල්ලුවා, නමුත් වෙලාව ගත වුණා. ඉතාම පැහැදිලිව කියන්න ඕනේ ඒකට හේතු වුණේ සමාජයේ මතයක් තිබෙනවා මේ 225 දෙනාගෙම ගිනුම් විගණනය කරන්නයි කියලා. වත්කම් බැරකම් දුන්නද කියලා කවුරුත් දන්නේ නැහැ. මම ඉතාම පැහැදිලිව කියනවා, මම අවුරුදු 22ක් 21ක් මේ වෙනකොට, මේ 22 වෙනි අවුරුද්ද පහුගිය අවුරුදු 21ේම 2000 ඉඳලා ඊටත් කලින් මහමැති කාලේ ඉඳලා අවුරුදු 5ක් වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ නිත්‍යානුකූලව බාර දිය යුතු ආයතන වලට බාර දීලා තියෙනවා. මන්ත්‍රීවරයෙක් හැට ගරු කථානායකතුමාගේ කාර්යාලයට, ඇමතිවරුන් හැට ඒ කාලේ ඉඳලා ජනාධිපති කාර්යාලයට, නාම යෝජනා බාර දෙන්න කලින් මැතිවරණ කොමසාරිස්වරයාට. ඒ නිසා අප ඉතාම පැහැදිලිව කියනවා අපි කිසිම දෙයක් හංගලා නැහැ අපේ කිසිම වார்த்தාවක. ඕනම කෙනෙකුට තොරතුරු දැන ගැනීමට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම ගරු සභාපතිතුමනි, සමහර වෙලාවට සමාජයේ සමහර කොටස්වල මතයක් තිනව පහුගිය අවුරුදු දෙකක් අතර තිස්සේ මේ පාර්ලිමේන්තුවේ විවාද දියා බැලුවහම, විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂ හිටපු සංවිධායකතුමා තව 3-4 දෙනෙක් තමයි ආණ්ඩු පක්ෂ ගන්න වැඩිම කාලයක් ගත්තේ. ඒ අය කලේ ප්‍රශ්නයට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට වඩා විපක්ෂය ඇයට මඩ ගැසි කොසමහට දෙපැත්තෙන්මත් වෙනවා. ඉතින් මේ දැන් ගෝල් ෆේස් පිට ඉන්න තරුණ තරුණියෝ වෘත්තීය වේදී උගත්තු හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම ඉන්නේ ජාති අය කියලා. ඒ නිසා මම ඊයේ ඉල්ලීමක් කළා, නැවත වතාවක් මගේ ප්‍රථම උපාධිය නීති උපාධිය 1982, අවසාන උපාධිය ආචාර්ය උපාධිය 2021, මේ සියලුම සුසුකන් ටික වෘත්තීය සුසුකන්ත් එක්ක වෙබ් අඩවියට දාන්නයි කියලා මම ඒක කිව්වේ. ඒක සටන් වීම සඳහා. දැන් ඊයේ වෙච්ච සිදුවීමට මුල පිරුණේ කොහමද? අපේ මෙතන මුලින්ම පටන් ගත්තේ ආර්ථික ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්නයක් නිසි ආර්ථික කළමනාකරණයක්, මුල්ලේ කළමනාකරණයක්, ණය කළමනාකරණයක් නොතිබීමේ හේතුව නිසා මේ ප්‍රශ්නේ පටන් ගත්තා. මේක අවුරුදු 74ක දුරට යන්න ඕනේ නැහැ. මේක තව කාලවල වලට යන්න ඕනේ නැහැ. දැන් අපිට යම් ආයතනයක් බාර දුන්නා, බාර දුන්න දවසලා කළමනාකරණය කිරීමේ වගකීම ඉන්නේ එදා ඒක බාරව ඉන්න අයට. ඉතිහාසය ගැන කතා කළ වැඩක් නැහැ. ඒ නිසා කළමනාකරණය කියන වචනේ තේරුමවත් නොදන්න මිනිස්සුන්ට මුල්ලේ කළමනාකරණය දුන්නාම ඔන්න වෙන වැඩේ. ඒක නිසා ඒකෙන් මතුනේ මොකද්ද? දේශපාලන ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නයෙන් අද ජනාධිපතිතුමාට ගෙදර යන්නයි කියනෝ, අගමැතිතුමාට ගෙදර යන්නයි කියනෝ, කැබිනට් එකට යන්නයි කියනෝ, මේ ආදිවාසීන් ഘോഷාවන් තිනෝ. ඉතින් දැන් මෙතන ආර්ථික ප්‍රශ්නයෙන් දේශපාලන ප්‍රශ්න ආවා, දේශපාලනයයි ආර්ථික ප්‍රශ්නයයි එකට විසඳන්නයි අද විසඳුම් හොයන්න වෙලා තින්නේ මේ පාර්ලිමේන්තුවට. ඒ සඳහා ඒ වගකීම ගන්න අපි ලෑස්ති. වගකීම් දරන්න බැරි අය බැරි බව කිව්වා. එහෙමනම් වගකීම් දරන්න පුළුවන් අයට දෙන්න. ඒක තමයි අපේ ඉල්ලීම. ඊළඟට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 4 අයන්න ව්‍යවස්ථාදායක බලය නීති පැනවීම තියෙන පාර්ලිමේන්තුවට. ඒ කාගේ බලයද? ජනතාවගේ බලය. ආයන්න විධායක බලය ජනතාවගේ විධායක බලය ජනාධිපතිතුමාට දීලා තියෙනවා. අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය තමයි අධිකරණ හරහා ඒ අධිකරණ වලට දීලා තියෙන්නේ. දැන් ඇයි අර පාරේ ඉන්න තරුණ තරුණියෝ උගතුන් වෘත්තීය වේදින් කියන්නේ මොකද්ද? අපේ බලය ඕගොල්ලෝ අරගෙන ඒ කිව්ව ආකාරයට නැත්තම් මේ ජනතාවට සැහැීමටපත් වෙන්න පුරුවන් ආකාරයට ක්‍රියාත්මක කළා නැහැ. ඒ නිසා නැවත ඒ බලය අපිට දෙන්න. මේක තමයි ඒ ഘോഷාව. මේක විග්‍රහ කරගන්න ඕනේ දේශපාලන විද්‍යාත්මක මෙන්න මේ විදිහට. එහෙනම් අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. දැන් ඊළඟට මම කියන්න ඕනේ මෙතෙන්දී එක්කෝ මේ ජනතාවගේ හඬට පාර්ලිමේන්තුවේ හඬට එක්කෝ ජනාධිපතිතුමා අහුන්කම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ අහුන්කම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි අහුන්කම් දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්නේ. ඒක පෙළගස්ස ගන්න එක වෙනම කතාවක්. දැන් කවුරුත් පිළිගන්නවා විධායක දොරේ අහෝස කරන්න ඕනේ කියලා. ඔව්. විධායක දොරේ අහෝස කරන්න නම් අපිට ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ඕනේ, ජනමත විචාරණකට යන්න වෙයි. කාලයක් ගත වෙනවා. ඔව් විධායක ජනාධිපති දූරේ. හා ඊළඟට යෝජනාවක් ආවා 19 නැවත ගෙන සංශෝධන සහිතව 21 හැටියට 20 අහෝස කළා. ඒකට ක්‍රම වේදයක් තියෙනවා. ඒක ඉක්මනට පටන් ගන්න පුළුවන්. ජනතාවගේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නොදුන්නොත් කඩිනමින් ක්ෂණිකව. ඒකට අපි සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා ජාත්‍යන්තරයේ මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි කණ්ඩායමකට මේ පාලන බලය දෙන්නයි කියන එකයි ඊළඟ යෝජනාව. ඒ නිසා මේ 3 පෙළ ගහලා 1-2-3 හැටියට මේක ඉදිරියට යන්න පුළුවන්. එතෙන්ද මුළු විපක්ෂේමත් ආණ්ඩු පක්ෂේත් කැමති සියලු දෙනාට මේකට එකතු වෙන්න පුළුවන් කියන එක මම ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ වර්තමාන උදල් නැමැති අලි සප්‍රිමත්තුමා හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනේ ගිය සැරේ අන්තිමට දවිච් එකේ එතුමකෝ මේ වර්තමාන ආර්ථික අර්බුදයට වගකීම් 4 එක්කෙනෙක් හිටු මුදල් නැමැති, අනිත් එක්කෙනා මහ බැංකුව අධිපති, අනිත් එක්කෙනා හිටු මුදල් අමාත්‍යාංශ ලේකම්, අනිත් එක්කෙනා පීබී ජයසුන්දර මහත්මයා. මේ එතුමන් කිව්වේ ඒකම තමයි අනුරාධපුර මැතිතුමා අද උදේ කිව්වේ. මහ බැංකුවෙන් කොහමද ෆික්ස් රේට් එක වෙනුවට ෆ්ලෝට් කළේ කියලා හිටන් ඩොලර් එක. ඉතින් ඒක නිසා ඊටම පැහැදිලිව කියනවා වගකීම්වත ඉන්නවා නම් දැන් ඒකල තනතුරු වල නැහැ. දැන් කවුද වගකීම් බාර ගන්න? දැන් විධායකගේ වගකීම බාර ගන්න ඕනේ. දැන් බලන්න මම ජනවාරි මාසේ දෙවෙනිදා බෙල්කන්ද හිරිත පොලේ ගිහිල්ලා මම අවුරුදු ගණනක් තිස්සේ යන පොල. එතෙන්දී ආවහම අවුමිරිස් 1200 කියලා මං කිව්වා මේ පොර ප්‍රශ්නේ, කෘමිනාශක ප්‍රශ්නේ. ඒක නිසා පළදාව අඩුයි, ඉල්ලුම වැඩි, මිලේල යනවා. දැන් ගිය සතියේ ජනාධිපතිතුමා ඇමතිවරුන් අලුත් ඇමතිවරුන් අමතලා කියනවා රසායනික පහර බොහොර නොදීම වරදක්ලු. වරදක්ලු. දැන් කියනවා. හැබැයි මම ඔයිට කලින් ඕක කිව්වා. ගිය අයවැය විවාදයේ කිව්වා සාර්ව ආර්ථික ප්‍රශ්නවලට ශුද්ධ ආර්ථික විසඳුම් පිළියම් නැහැයි කියලා. පිළියම් නැහැයි කියලා. ඒක පිළිගත්තේ නැහැ කිව්වා මම නොවැම්බර් මාසේ. ඔක්තෝබර් මාසේ මං කිව්වා මෙතන අපි ඇවිල්ලා තින්නේ මොන්ටිසෝරි ගිහිල්ලා නෙවෙයි. අපිත් යම් අධ්‍යාපනයක් ලැබලා අධ්‍යක්ෂින් මේක ඇවිල්ලා තින්නේ. කෝ ඒ ඇට තනක් නැහැ. එස රටේ ජනතාව හිතනවා මුන් ඔක්කොම මැට්ටෝ කියලා. නෑ එහෙම නෑ. එහෙම නැහැ කියන එක අපි ඔප්පු කරලා තිනු. ඒ නිසාමයි තාම පැහැදිලිව කියනවා.
කාලය අවසන් වෙනව ගරු මැත්තම.
රුපියලට එරෙහිව ඇමරිකන් ඩොලර් එක විනිමය අනුපාතය අපි සකස් කරගත්තේ නැත්නම් 230න් පල්ලෙහාට යන්න කුමන පිරිසක් පාලන බලය ගත්තත් මින්දන මිල, භාණ්ඩ මිල, ගෑස් මිල ඉහළ යාම පාලනය කරන්න බෑ. මේක වෙනත් රටවල නැත්තේයි. ඉන්ධන මිල ලෝක වෙළඳපොලේ නැති වැඩි වුණාට මේ වගේ වෙන්නේ නැහැ. ඇයි? ඒ අය විනිමය පාලනය කරගත්තා. පාලනය කරගන්න නොහැකි වීමේ දැන් මේ 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 ආණ්ඩුව බලයට එනකොට සංචිතයේ තිබුණා ඩොලර් බිලියන 7.5ක්. 7.5ක් රේටින් තිබුණා B+. අදකෝ
අවසන් කරන ගමන්
අන්න මුන්නේ පාලනය නොතිබීමේ වගකීම මේ පිරිස් බාර අරගෙන ඒක නිසිලෙස කළමනාකරණය කළා. IMF ගිහිල්ලාවට වැඩක් නැහැ. ලෝකයේ අවධානය අපි දිනා ගන්න ඕනේ මේ මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක කරන්න නම් රටේ ජනතාවගේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනාගෙන තාක්ෂණික වශයෙන් වෘත්තීය වශයෙන් මේක කළමනාකරණය කරන්න පුළුවන් පිරිසක්කට මේක බාර දෙන්නයි කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම සිත ගරු මැතිතුමනි, ඊළඟට ගරන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මේ මොහොත වෙනකොට අපේ රට පත් වෙලා තියෙන තත්ත්වය ඉතාමත්ම ඛේදනීයයි. අපේ රටේ විවිධ අවස්ථාවල ආණ්ඩු තිබිලා තියෙනවා. නිල් පාට ආණ්ඩු තිබුණා, කොළ පාට ආණ්ඩු තිබුණා, නිල් රතු ආණ්ඩු තිබුණා, පහුගිය යහපාලන කාලේ නිලුයි කොළයි දෙක මිශ්‍ර වෙච්ච ආණ්ඩුවක් තිබුණා. හැබැයි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට රටේ ජනතාවට කවදාවත් මුහුණ දෙන්න උනේ නැහැ. මේ දුර්දාන්ත පාලනය නිසා අද වෙනකොට රටේ හැම තරාතිරමකම මිනිස්සු දැඩි පීඩාවකට පත් වෙලා තිබෙනවා. බැරිම තැන පාරට බැහැලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක හඬින් පාරට බැහැලා මොකද කියන්නේ? ජනාධිපතිට, අගමැතිට, රාජපක්ෂලට, ආණ්ඩුවට ගෙදර යන්න කියන තත්ත්වයකට රටපත් වෙලා තිබෙනවා. ඒ අස්සේ රටපුරා ජනතාව මේ දුක කීමින් පාරට බැහැලා ඉන්නකොට ඊයේ මේගොල්ලන්ගේ සුපුරුදු ක්‍රියාවලිය පරණ සෙල්ලම ජීවිත දඩයම රඹුකනදි සිද්ධ කරන හැටි අපිට දකින්න ලැබුණා. මම ඒ නිසා ඛේද වාචකයට මුහුණ දුන්න ඒ චමින්ද ලක්ෂාන් තරුණියගේ පවුලේ උදවියටත් ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් රෝගී තත්ත්වයට පත් වී සිටින සියලු දෙනාටත් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. සභාපතිතුමනි, ජාතික ධනය හොරකම් කරපු අයට හිර දඬුවම් දිය යුතුයි කියලා සමාජ මතයක් ගොඩනැගිලා තියෙනවා. ඒ අය මිනීමැරීමේ වරදටත් හිරගත විය යුතු බව නැවත මතක් කර දෙන සාහසික ඝාතනයක් තමයි ඊයේ රඹුකනදී සිද්ධ වුණේ. මේක පළවෙනි උදුරා ගැනීම නෙවෙයි. අපිට මතකයි සේවක අර්ථ සාධක අරමුදලට තට්ටු කරන හදනකොට කටුනායක උද්ඝෝෂණයට ගිහිල්ලා රොෂේන් චානකගේ ජීවිතය අහිමි වුණා. ඉන්ධන සහනාධාර ඉල්ලලා හලාවතදී දීවරය පාරට බැස්සාම ඇන්තනි සහෝදරයාගේ ජීවිතය උදුරගත්තා. රතු පස්සල වතුර ඉල්ලලා අහිංසක මිනිස්සු පාරට බැස්සාම වෙඩි උණ්ඩෙන් උත්තර දීලා ජීවිත ගණනාවක් අපට නැති වුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිය උද්ඝෝෂණය කරාමත් මේ තත්ත්වය ඇති වුණා. ඒ නිසා ඊයේ වෙඩි තිබ්බේ බඩකින් හුලන්න බැරුව පාරට බහැපු මිනිස්සුන්ටයි කියන එක කනගාටුවෙන් වුණත් කිව යුතුව තිබෙනවා. එක පැත්තකින් රටේ ආර්ථිකය පනා දින වෙලාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා පිහිටපතද්දි මෙහි ජීවත් වෙන්න බැරුව පාරට බහපු මිනිස්සුන්ට වෙඩි තියලා මරනවා. මේක ලෝකෙට යන්නේ වෙන විදිහක චිත්‍රයක් කියන එක කනගාටුවෙන් කියන්න වෙනවා. එනිසා මේ මූඩ දේශපාලනේ දැන්වත් නතර කළ යුතුව තිබෙනවා. ගරු සභාපතිතුමනි, අපි රටක් ලෙස විවිධ ව්‍යසනයන්ට විතින් විත මුහුණ දීලා තිබෙනවා. විතක ගං වතුර, තවත් වෙලාවක සුරිසුනක, ඒ වගේම සුනාමිය, ඒ හැම එකක්ම හැබැයි අපිට කලමනාකරණය කරගන්න පුළුවන් වුණා. නමුත් අද වෙනකොට ආපු ගමන් ගැට මිතුරන්ට කෝටි ගණන් සහනාධාර සහන දීලා රටේ ආදායම නැති කරගත්තා. නිසි වෙලාවට IMF එකට යන්න බැරි වුණා. උද්දච්චකම නිසා කුෂිකර්මාන්තයේ පැත්තෙන් ගත්ත හිතුවක්කාර අමනෝඥ තීන්දුව తీර නිසා අද වෙනකොට විශාල ආර්ථික අර්බුදයක් මේ ජනපීඩක මේ පරපීඩක දුර්දාන්ත පාලනය විසින් රට තුළ ඇති කරලා තිබෙනවා. සභාපතිතුමනි, අපේ රටේ තරුණ පරපුර අසාධාරණයට එරෙහිව යුක්තිය සාධාරණත්වයෙන් පෙනී සිටින නිර්මාණශීලී අලුතෙන් හිතන අලුත් පරම්පරාවක් බව දැන් වෙනකොට ලෝකෙටම ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඒ අයව ඇස්බැන්දුම් වැඩවලින් බොරු චාටු වලින් රවට්ටන්න පුළුවන් කියලා රජයේ හිතනවා නම් ආණ්ඩුවට වරදින්න එතන තමයි. මේ මොහොත වෙන විට දින ගණනක් මුළුල්ලේ ගාලු මූදරට වෙලා අවුවැසි නොතකා දිවා රාත්‍රී නොබලා මේ තරුණ පිරිස හඬ නගලා ඉල්ලන්නේ මොකද්ද? ජනාධිපති යගමැති රාජපක්ෂ පවුලටයි ආණ්ඩුවටයි මේ තනතුරු දාලා ගෙදර යන්න කියන පැහැදිලි පණිවිඩය ඉල්ලීම තමයි ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිස දින ගණනක් තිස්සේ මේ හඬ නගන්නේ. මේ මොහොත වෙන විට මුළු රට පුරාම ජනතාව ඉන්නේ ඉතාම විශාල පීඩනයකින්. බලන්න ළඟ ළඟ තෙල් මිල වැඩි වෙන හැටි. අපේ ජීවිත කාලේ මේ තරම් මිලක් තෙල් වලට ගෙවන්න වෙයි කියලා හිතන්න බැරි විදිහට අද මිල වැඩි කරලා තිබෙනවා. ඒ මදිවට තෙල් පෝලිම් වල රස්තියාදු වෙන්න වෙලා තිබෙනවා. සමහරු තෙල් පෝලිමට යනකොට වාහනේ අතුල් කරනකොට ගාන නෙමෙයි තෙල් ආවට පස්සේ මිලදී ගන්නකොට ගෙවන්න වෙන්නේ සභාපතිතුමනි. ත්‍රිවිධ රියදුරු අන්ත අසරණ වෙලා පැය දෙකක් හයරක දුවනකොට පැය හතරක් පහක් ආපහු තෙල් පෝලිමට එකතු වෙන්න වෙලා මෝටර් සයිකල් කාර් වෑන් බස් ලොරි ට්‍රක් රථ හැමෝම මේ තත්ත්වෙන් අද පීඩාවටපත් වෙලා තිබෙනවා.
අමිනීතු දෙකකට කාලයක් යනවා මතවන්.
මට තව විනාඩි 3ක් ඉඳලා දෙන්න. වීවරයෝ ගත්තත්, ගෝවි ජනතාව ගත්තත්, ව්‍යාපාරික ප්‍රජාවත්, එදා වේලා හම්බ කරන ජනතාවත් මේ පීඩාවෙන් බැටකනවා. ඊළඟට බලන බලන තැන ගෑස් පෝලි. ගෑස් සිලින්ඩරේ අසීමිත මිලක් ගෙවනවා විතරක් නෙමෙයි පෝලිං වල දවස් ගණන් රස්තියාදු වෙන්න වෙනවා ගෑස් සිලින්ඩරේ ගන්න. සමහර වෙලාවට පෝලිමේ ඉඳලා ගෑස් නැතුව ගෙදර යන්න වෙනවා හිස් අපි. ඊළඟට කුඩා දරුවෝ පාසල් දරුවෝ ඇතුළු හැමෝම දිනපතා පැය ගණනක් විදුලි කැපිල්ලෙන් පීඩාවටපත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කිසිම ආණ්ඩුවක් නොකරපු විදියට දරා ගන්න බැරි හිතා ගන්න බැරි ජීවන බරක් දිනපතාම ජනතාවගේ කර්මත මේ ආණ්ඩුව විසින් පටවනවා. දැන් බෙහෙත් නැතුව රෝගීන්ගේ ජීවිතත් අනතුරටපත් වෙලා තිබෙනවා. මේ මොහොතේ පාර්ලිමේන්තුවේ 225 ජනතාව අපේක්ෂා කරන්නේ මේ අර්බුදකාරී අවස්ථාවේ රටත් ජනතාවත් මැදින් තියලා දේශපාලනික කඹැඳිල්ලක් නෙමෙයි. අපි ජනතාවගේ නියෝජිතයෝ. අපි විශාල ඡන්ද සංඛ්‍යාවක් අරගෙන අපේ දිස්ත්‍රික්ක වලින් අවුරුදු ගාණක් තිස්සේ මේ පාර්ලිමේන්තුවට ආපු මිනිස්සු. මේ මොහොතේ ජනතා හඬට කන් දීම අපේ යුතුකමක්. ජනතාව බලාගෙන ඉන්නවා අපි දිහා. වහාම ඒකට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය පියවර අපි වහවහ ගත යුතුව තිබෙනවා. ඒකට තමයි මේ අවස්ථාව දැන් තියෙන්නේ. රට පුරා ජනතාව හඬ නගලා කරන ඉල්ලීම නොතේරුණා වගේ ජනාධිපතිතුමා කටයුතු කරන්න පටන් ගෙන තියෙනවා. විවිධ ඇස්පැන්දුම් වැඩවලින් උප්පරවැටි වලින් තවදුරටත් ඒ හඬ යටපත් කරන්න බැරි බව ජනාධිපති දැනගත යුතුව තිබෙනවා. ඊයේ පෙරේද කැබිනට් කුට්ටම ඇනුව දූෂිතව ඉවත් කළා, අලුත් මූණ ටිකක් දැම්මා කියලා ඇඟ බේර ගැනීම අසාර්ථක උත්සාහයක නිරත වෙන බව තමයි අපිට දකින්නේ. ඉසරදාවට කොට්ටේ මාරු කරනා වගේ, අතීසාරයට අමුඩ ගහනවා වගේ මේ වැඩවලින් ජනතා ප්‍රශ්නවලට පේන තෙක්මානිකව විසඳුමක් නැති කියන එක අද ජනතාව දන්නවා. දවසින් දවස පැයෙන් පැය ප්‍රශ්න උග්‍රතර හැරිමින් පවතිනවා. මේක තමයි නිදහසෙන් පස්සේ ඉතිහාසයේ ඇති වුණු දෙවැන්තම පොදු ජන අරගලය කියලා ඔබතුමා දන්නවා. මේක ජනාධිපතිවරයා දැන්වත් තේරුම්ගෙන තවදුරටත් රටත් ජනතාවත් විනාශ මුඛයට අද්දමන්නේ නැතුව මේ අර්බුදයට දිය යුතු ක්ෂණික ප්‍රතිකාරය හැටියට ඔහු වහා ඉවත් විය යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනා දිහා හැමෝම බලන් ඉන්නවා. ඒ වගකීමෙන් මිදෙන්න අපට පුළුවන් කමක් නැහැ. දැන් අපි දැක්කා මේ වෙලාවේ වහාම අපි ජනතාව බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ තිබුණු බලය එක් පුජ්‍යලෙක්ට ලබා දෙන 20 වෙනි සංශෝධනය සම්මත කරලා කරපු වැරද්ද නිවැරදි වෙයි කියලා ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා 19 යලි බලාත්මක කිරීමට අවශ්‍ය පීවර අපි ඔක්කොම එකතු වෙලා කළ යුතුව තිබෙනවා. ඒක මේ 225ට මගහැරිය නොහැකි වගකීමක්. ඒ වගේම විධායක ජනාධිපති තුරේ අහෝසි කිරීමට වහාම පීවර ගන්නට දැන් අපි කටයුතු කරයි කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා. අපි දැක්කා මෙච්චර කල්
ජනාධිපති අපේක්ෂක වෙලා තියෙන මන්තුමනි.
විනාඩි දෙකක් දෙනවා. අපි දැක්කා ජනාධිපති අපේක්ෂකව හැම වේදිකාවකම සුන්දර කතාවක් ඇරිට කිව්වා, පොරොන්දු වුණා, දිනමක වානු දීලා කිව්වා ජනාධිපති විධායක ජනාධිපති තුරේ අහෝසි කිරීම සඳහා ජනවරමක් දෙන්න කියලා. නමුත් තාම ඒක අහෝසි වුණේ නැහැ. අද ඒක තව තවත් ශක්තිමත් කරගෙන තිබෙනවා. ඒ නිසා මේ හඬට ජනතා හඬට කන් දීලා වහාම ප්‍රතිචාර දක්වයි කියලා 225 දිහා අර උද්ඝෝෂකනේ ගාලු මූදර පිටේ ඉන්න තරුණයෝ මේ හැම කෙනාම බලාගෙන ඉන්නවා. දින ගණනක් තිස්සේ ගාලු මූදර තිබෙන අරගලයට රට පුරා එකම හඬින් නිර්පාක්ෂික ජනතාව සහ සියලු පක්ෂපාත ભેදවලින් තොරව මේ අරගලයට එකතු වෙලා ඉන්න ජනතාවගේ අරමුණ යථාර්ථයක් බවට පත් කරන්න නම් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා හරි ඒ ජනතාවගේ ඉල්ලීම ඉෂ්ට කරන්න මේ 225 කටයුතු කරයි කියලා අද රට බලාගෙන ඉන්නවා. ඒක නිසා එක හඬින් එක මතයකට සිට බහුතර ජනතා හඬ ජයග්‍රහණය කරවන්න අපිට වගකීමක් තිබෙනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. අද විශාල මතයක් ගොඩනගෙන තියෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඔක්කොම පට්ට හොරු කියලා. නමුත් ගරු සභාපතිතුමනි, එහෙම නැති පිරිසකුත් මේ සභාවේ ඉන්න බව අපි පැහැදිලිව දන්නවා. අපි අර හිටපු ඇමතිතුමා කිව්වා වගේ 2000 මම පාර්ලිමේන්තුවට ආවේ තුමා වගේම අවුරුදු 22ක් තිස්සේ හැම අවුරුද්දකම හරි වෙලාවට කතානායකතුමාට අපේ වත්කම් බැරකම් ප්‍රකාශයේ දීපු උදවිය, ඇමතිකම් කරපු කාලේ ජනාධිපති කාර්යාලයට දීපු උදවිය, අපේ හෘද සාක්ෂියට අනුව කිසිම දූෂණයකට වංචාවකට අපි ගෑවිලවත් නැති බව විශ්වාසයක් ඇතුව අපිට කියන්න පුළුවන්කම තියෙන මිනිස්සු. ඒක අපේ රටේ අපේ පළාත්වල මිනිස්සු හොඳින් දන්නවා. නමුත් අපි කොච්චර කිව්වත් අපි හොරු නෙවෙයි කියලා, අපේ දෑත පිරිසිදුයි කිව්වට මදි. ඒ බව අපේ ජනතාවට විනිවිද පෙනෙන විදියට හොරු කවුද, අවංක මහජන නියෝජිත කවුදයි තේරුම් වේරුම් කරගන්න පුළුවන් විදියට විගණනය කිරීමත් ඊට අවශ්‍ය අලුත් නීති රීති වහාම ගෙනල්ලා මේ අර්බුදකාරී අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කිරීමේ වගකීම අපට තියෙනවා කියන එක අවසාන වශයෙන් මතක් කරනවා. මම මේ ටික කියන්නේ තොරතුරු දැනගැනීමේ පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරපු ඇමතිවරයා හැටියට. අද ඒ නිසා මුළු ආණ්ඩුවම වීදුරු කූඩුවක් කරලා ගියා වගේ තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ජනතාවට ලොකු සෙතක් එකකින් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මම කියනවා වහාම අපි ඔක්කොම එකතු වෙන්න ඕන. පස්සේ කරමු ඡන්ද, පස්සේ කරමු දේශපාලනේ, බලය ගැන පස්සේ හිතමු. අපි මේවා මග අරින්නේ නැතුව, කල්මරන්නේ නැතුව, දේශපාලන පක්ෂපාත බලන්නේ නැතුව මේ රටේ තරුණයෝ බලාපොරොත්තු වෙන, මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන, පාරට බැහැලා උද්ඝෝෂණ කරන ජනතාව ඉල්ලන අපේ තරුණ පරම්පරාවේ ඉල්ලීම මේ 225 මේ වෙලාවේ ඉෂ්ට කරයි කියන විශ්වාසය අපට තිබෙනවා. අපි ඒකට එකතු වෙමු කියන එක සඳහන් කරමින් අද වගේ දවසක විශාල වේලාවක් අවශ්‍යයි කතා කරන්න. නමුත් විශාල පිරිසක් කතා කරන්න සිටිද්දී මටත් අවස්ථාව දීමගෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන්.
බෞමිසේ දෙගරු මැතිතුමනේ, ඊළඟට ගරු නලින් බණ්ඩාර මැතිතුමා මිනිත්තු 8යි.
දී ගරු මොලස්සනේ මන්ත්‍රීතුමනි, අද මට මේ අවස්ථාව ලබා දී මම ස්තුතිවන්ත වෙනවා. අද ආණ්ඩු පක්ෂයේ දියාව බලපුවාම අර පාළු අම්බලමක් වගේ මට පේනවා. එහෙම නැත්නම් මලගයක් සිද්ධ වුණු බොම ශෝකාලාපයක් ඇති අර අපේ ලෙව්කේ මැදුදු තනියම වෙල මැද්දේ වගේ අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නම් ඉන්නවා. අනිත් හැම දෙයක් දිහාම බලපුවාම හිස් බවක් තමයි පේන්නේ ආණ්ඩු පක්ෂේ. ආණ්ඩුවක් නැහැ වගේ දැනෙනවා. මේකද මේ පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් නෙමෙයි ගරු මුලාසනේ මන්තුමනි, මුළු රට තුළම ආණ්ඩුවක් නැති ආකාරයට තමයි දැర్శනේ වෙන්නේ. අපි කනගාටු වෙනවා ඊයේ සිදුණු මරණය. මේක මිනිමරුවක්. විශේෂයෙන්ම මේ මිනිමරු සිදුණේ ඇයි? ඊයේ ඇයි මිනිස්සු පාරට බැස්සේ? පෙරේදා රැක් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමනි පෙට්‍රල් 254ට තිබිලා ඊයේ උදේ වෙනකොට 84කින් වැඩිලා 338 වෙනවා. 176 දුණු ඩීසල් ටික 113ක් එකතු වෙලා 289 වෙනවා. මට මතකයි ඔබතුමාලා රුපියල් 2ක් වැඩි වෙද්දි බයිසිකල යාපු විදිය. රුපියල් 113කින් ඩීසල් ටික වැඩි වෙද්දි රුපියල් 84කින් පෙට්‍රල් වැඩි වෙලා රුපියල් 1000කට මට මතකයි මං පළවෙනියෙන්ම වාහනයක් ගත්ත වෙලාවේ 1998 ලීටර් 71ක් ගැහුවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 1999. අද ගහන්න පුළුවන් ලීටර් 3.4 ඩීසල්. අද රුපියල් 1000කින් පෙට්‍රල් ගහන්න පුළුවන් 2.9 දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි. එතකොට මේ වගේ තත්ත්වයකට රටපත් කරපුවාම පැය 24න් මිනිස්සු පාරට බහින්නේ නැද්ද? මිනිස්සු පාරට බහිනව විතරක් නෙමෙයි මිනිස්සු මරාගෙන කනවා. මිනිස්සුන්ව මෙතෙන්ට පත් කරපු නායකයෝ හොයනවා. සාප තියනවා. ඒ මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන කාරණේ. ඒක පොඩි මිනිහට කොච්චර දැනනවද කියන එක මට ඊයේ දැනුණා. දැන් මම කල්පනා කරනවා දිනේෂ් ගුණවර්ධන මහතුනි මම කොහොමද ගොමේ යන්නේ කියලා. මගේ වාහනේට පෙට්‍රල් ගහන්න මට ඒක විසඳන්න බෑ. මම අපේ දිනේෂ් ගුණවර්ධන මහතුමා මම මගේ පෙට්‍රල් ජීප් එක ගුණන්නද වෙලඳන්නේ මේ දැම්මා. කාර් එකක් ගන්න. ඊට වඩා වැඩ කරන එකක් හොයා ගන්න. ඉතින් එහෙනම් රටේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ මේ වගේ අධික ඉන්ධන මිලක් වැඩි වෙද්දි? එතකොට මේ මිනිස්සු පාරට බැහැලා ඒ තියෙන වෛරය පිට කරන එක අසාධාරණද? තමන්ට එහෙම අසාධාරණයක් වෙද්දි තමන්ගේ පෙට්‍රල් ලීටරේ රුපියල් 100කින් 80කින් වැඩි වෙද්දි ඒකත් බවුසරේ පිටින් පැය ගාණක් තියාගෙන ඉඳලා මංකොල්ල කනවනම් යම් කිසි කොට්ටාසයක් මිනිස්සු තුල වෛරය ඇති වෙන්නේ නැද්ද? ක්‍රෝධය ඇති වෙන්නේ නැද්ද? ඒකයි දිනේෂ් ගුණවර්ධන මහත්තයා අයියේ උනේ. දැන් අපි දන්නවා අපිට පැහැදිලි තොරතුරු තියෙනවා මේ කීර්තිනාත් රත්න කියන SSP වරයා හෝ SP වරයා කොයි වගේ පුද්ගලයෙක්ද කියලා. ඔහු අම්බලංගොඩ. ඔහු SP උනේ කොහොමද කියලා මම මේ කරු සභාවට කියන්න. අම්බලංගොඩ. ඔහු SP විභාගයට ඉදිරිපත් වුණා. මේ ප්‍රොමෝෂන් එකට ඉදිරිපත් වුණාම 12 දෙනයි සමත් වුණේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. ඔබතුමා කොහෙල බලන්න. බොරුවක් කියනවා නෙමෙයි, මුසාවක් කියනවා නෙමෙයි. මොහු 46 වෙනියා. මොහු 46 වෙනියා. හැබැයි රාජපක්ෂ වරුන්ට ඔහු SP කරන්න ඕන නිසා 12 දෙනෙක් ගන්න අවස්ථාවේ 50 දෙනෙක් අරගෙන තමයි මේ කීර්තිරත්න මේ ස්පීකරේ. එහෙනම් එහෙම කරපු කීර්තිරත්න මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඉෂ්ට කරන්නේ නැද්ද? මේ ආණ්ඩුව රැකගෙන වෙනුවෙන් කොන්දේසි විරහිතව තමන්ට තියෙන අණ ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ඒක තමයි ඒ උනේ. කීර්තිරත්න කලගුණ සලකුවා. තමන්ට SP වෙන්න උදව් කරපු අනීතිකව උදව් කරපු රාජපක්ෂවරු රකින්න මේ දුර්දාන්ත පාලනය රකින්න ඔහු අණ කරා වෙඩි තියන්න. මොකද ඊයේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා රඹුක්කන ඉතරක් නෙවෙයි උද්ඝෝෂණ තිබුණේ. සෑම තැනකම දුන උද්ඝෝෂණ. හලාවත තිබුණා, මගේ නාසනේ බිංගිරිය උඩුපත්දාවේ තිබුණා, කුලියාපිටියේ තිබුණා, ගාල්ල මාතර හම්බන්තොට දුනවා. එකී මෙකී නොකී අපේ රටේ ප්‍රධාන නගර, උපනගර, සුළු නගර මේ සියල්ලකම සිදු වුණා. එහෙනම් කීර්තිරත්න විතරක් වෙඩි තියන නියෝගය ක්‍රියාත්මක කරේ වෙන මුකුත් හින්දා නෙමෙයි. ඒ අනීතිකව ඔහුව මේ ස්ථානයට පත් කරපු එකට කතුගුණ සලකන්නේ. මම පොලිස් භාරව නියෝජ්‍ය ඇමතිවරයා විදියට හිටියා දින 52කට කලින් ඇමතුමනි. අපි දැක්කා ඒ වෙලාව අපි වැඩ කරේ පොලිස් කොමිසමක් යටතේ. කොච්චර විනීතභාවයේ කටයුතු කරාද කියන එක අපි දන්නවා. හැබැයි අද පොලිස් කොමිසම ක්‍රියාත්මක නැහැ. දහන විනිවිදස්සා සංශෝධනයේට අත ඔස්සලා මේ රට නැවත වතාවක් ඒකාධිපති යුගයකට ගෙන යන්න දායක වුණු අයට මේවට වග කියන්න ඕන. ඒ වගේ ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ. ඒ වගේ ආනිසංස තමයි අද මේ මරණ එකතු වෙන්න මේ 10ක් 12ක් තුවාලකරුවෝ බවට පත් වෙන්න, අසාධ්‍ය රෝගීන් බවට පත් වෙන්න හේතු උනේ මේ පොලිසියට දේශපාලන අතපෙවීම දහන මිනිස් සංශෝධනයෙන් පස්සේ විශ්වවිද්‍යාල සංස්ථා සංශෝධනයෙන් වෙච්ච ආනිසංස නිසා පැහැදිලිවම කියනවා. දැන් ඊයේ ජනාධිපතිතුමා පිළිගත්ත තමන්ට වෙච්ච වරද, එතුමා කියනවා මට කෘෂි ප්‍රතිපත්තිය පොහොර ප්‍රතිපත්තිය වැරදුනේ කියලා. මේක අපි කට කැඩෙනකන් කිව්වා, මන් දන්නවා ඔබතුමාලත් කට කැඩෙනකන් කිව්වා. හැබැයි මොකද වුනේ? ඒව එකක්වත් ඇහුවේ නැහැ. හැබැයි අද ජනාධිපතිතුමනි ඔබතුමාට මේක වරද පිළි අරගෙන හරියන්නේ නැහැ. ඩොලර් බිලියන් මිලියන ගණනාවක් අපේ රටට අහිමි වුණා. ඩොලර් මිලියන ගණනාවක් අපිට හාල් ගේන්න වුණා. කොහෙවත් තියෙන පොහොර වලට ගෙවන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵල අපි අත්‍යන්ත විඳිනවා. ඒ නිසා මේක මේ අත හොදගෙන තමන් පිරිසුදු වෙන්න බෑ. පහුගිය අවුරුදු එකහමාර දෙකහමාර අතුරුත කාලේ මේ රට බංකොලොත් භාවයට පත් කරපු ඒ වරද ගෝඨාභය රාජපක්ෂ පිළිගන්න ඕන, වගේම ඒ වරද පිළි අරගෙන තොලොංචි වෙන්න ඕන කියන එක තමයි අපිට කියන්න තියෙන ගරු කථානායකතුමනි, කතුමුමුලාදේ මන්ත්‍රීතුමනි. ඒ නිසා පැහැදිලිවම අපි රටේ ජනතාවට කියනවා, මේ රට අද වැටිලා තියෙන තැනින් ගොඩ යන්න නම් පළමුව වෙන්න ඕන දේ තමයි ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න. අද පාරේ ඉන්න තරුණයා, අද රටට ඉන්න විදේශිකයා, රටට විදේශ විනිමය එවන්න දින්න අපේ විදේශ රැකියාවල නිරතුරු කවුරුවත් මේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. අද ලෝකේ අපි දිහා බලන්නේ මේ උද්ඝෝෂණ වැඩවර්ධන තියෙන ඩීසල් ටික පෙට්‍රල් ටික නැති බංකොලොත් රටක් විදියට අද මේ රටට එන්න සංචාරකයෝ බලන් ඉන්නවා. හැබැයි මේ ගෝඨාභය රාජපක්ෂ ඉන්න තාක් කල් අපේ රට සංචාරකයෙක් එයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉවත් වුණාම ඔන්න වැටිලා තියෙන තැනින් අපිට පුළුවන් ඒ වගකීම් දරන්න. අපි කැපකිරීම කරන්න සූදානම්. සජිත් ප්‍රේමදාස මහත්මයාතුළු සමගි ජන බලවේගයේ කැපකිරීම කිරීමට සූදානම්. මෙතන
අවසන් කරන කරුණා
මට විනාඩියක් දෙන්න, දෙකක් දෙන්න. අපිත් එක්ක එකතුණු ආණ්ඩු පක්ෂයේ මේ පැත්තට එකතුණු විශාල පිරිසක් ඉන්නවා. අදිනට අපිට 107 දෙනෙක් ඉන්නවා. ඒ ඇත් එක්ක සාකච්ඡා කරලා මැද තැනකට ඇවිල්ලා මේ වගේකින් දරන්න අපි සූදානම්. අපි සූදානම් අවුරුද්දක් අපිට කිසිදු වරප්‍රසාදයක් නැතුව අපි කණ්ඩායමක් ඉදිරියට තීන්දු කරා. අපි මේ ආණ්ඩුවට අපි ආණ්ඩුවක් කරන්න. අපි අදටත් අපේ පඩියෙන් කොටසක් වෙන් කරලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ හුස්ම වැඩසටහනට, සක්වල වැඩසටහනට වෙන් කරනවා. මේවා සමහරු දකින්නේ නැහැ, මේවා සමහරු කියවන්නේ නැහැ. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, අපි සූදානම් මේ දෙයට බාරගන්න. හැබැයි ඒ සූදානම කරන්න ඉස්සෙල්ලාම මේ ගෙවලයා, මේ මිනිමරුවා, මේ රට බංකොලොත් කරපු ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න ඕන. එතනින් පස්සේ තමයි අපිට එතෙන් එන්න පුළුවන් වෙන්නේ. මම දන්නවා දිනේෂ් ගුණවර්ධන මහත්මනි ඔබතුමාගේ හදවතේ රාවය මට දැනෙනවා, ඇහෙනවා. මන්ත්‍රීතුමනි, අද ඒකයි මතය. එතනින් මෙහා විසඳුමක් නැහැ. දැන් අවුරුදු දෙකක් තමයි ගත, මේ අවුරුදු ලක්ෂ 89 ඡන්ද අරගෙන. හැබැයි මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ. රට මෙතනින් හෙට ගෝඨාභය අයින් වුණොත් අනිද්දා පොලිමෙට යන මිනිහා උද්ඝෝෂණ කරන්නේ නැහැ. මේ තරුණයා උද්ඝෝෂණය කරන්නේ නැහැ. අපිට කියයි අවුරුද්දත් අපිට දෙන්නම්. තොපි මේක කෙලින් කරපියව්. අපිට වාස තව දෙකක් ඉඳලා පොලිමේ ඉන්න වෙයි. අපිට අපි අපි ආපු ගමන් අපි මේ කණ්ඩායමක් පත්තුණු ගමන් පොලිමේ ඉවර වෙන්නේ නැහනේ. ඒකට යම් කාලයක් යනවා. හැබැයි යම් කාලයක් මිනිස්සු දෙයි,
අවසන් කරන්න
කාලයක් මිනිස්සු කැපකිරීම කරයි. හැබැයි ගෝඨාභය ඉන්න කාලෙ ඒ කැපවීම වෙන්නේ නැහැ. අපිට යම් වැඩපිළිවෙලක් එක්ක අවුරුද්දක් මාසයක් ඇතුළත මේ රට කෙලින් කරගන්න පුළුවන්. අපිට ආනයනෙන් ගේන්න, ආයෝජන ගේන්න පුළුවන්. මම අවසන් කරන්න තත්පරයක් දෙන්න ගරු මොහොතේ මන්ත්‍රීතුමනි, මම නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර අමාත්‍යසේ අපි ශිලපාකයේ ගෙනාවා. ඕමාන් තෙල් හා ගෑස් අමාත්‍යතුමා ඇවිල්ලා තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක ඉස්සරහට ගෙනිච්චේ නැහැ. ඒ ආයෝජනේ බිලියන 4ක් ගරු දිනේෂ් ගුණවර්ධන මහත්තුමනි, රිෆයිනර් එකක් ඕමානේ. ඒවා ඉස්සරහට ගියේ නැහැ. ඒවා ගියා නම් අද තෙල් ප්‍රශ්න නැහැ. ඒවා පස්සෙන් ගියා කොමිස් කාක්කෝ. කොමිස් කාක්කෝ ගිහිල්ලා තමයි ඒව නතර වුණේ. මම අවසන් කරන්න තාස් අවසන් එක කාරණයක් කියනවා. මම FCI වල පැමිණිල්ලක් දැම්ම දිනේෂ් ගුණවර්ධන මහත්තුමනි. ඩොලර් මිලියන 70කට ගත්තු නැව් දෙකක් ගන්න. සිලෝන් ප්‍රින්සස්, සිලෝන් බ්‍රිස් කියන නැව් දෙක නැව් සංස්ථාවට ඩොලර් මිලියන 55ට ගන්න පුළුවන් නැව් දෙකක් තමයි 70කට ගත්තේ. අදනට පාඩු ලැබුණා. මොකද? ඒකෙන් එන ආයතනයෙන් ඒ ණය ටික ගෙවා ගන්න බෑ. මොකද ඩොලර් මිලියන 15ක් ගහලා මම FCID එකේ පැමිණිල්ලට මම විභාගයට යන්න කලින් දවසේ මට දුරකථන ඇමතුමක් එනවා.
අවසන් කරන්න ගිහිල්ලා ඔබතුමාගේ
කණ්ඩායම
අසාධාරණ
කරනවා. ඒ නිසා පැහැදිලිවම ඒ අපේ කාලේ නතර කරගත්තු ඒ හොරකම් සියල්ලක්ම අපේ කාලෙන් පස්සේ හොරකම් කරපු ඩොලර් ටික සියල්ලක්ම ගේන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ රජයක් යටතේ අපි නීතිය ක්‍රියාත්මක කරනවා. රාජපක්ෂෝරු සහ ඔහුගේ ගජමිතුරු හොරකම් කරපු සෑම ඩොලර් එකක්ම සෑම රුපියලක්ම අපි නැවත අපේ රටේ ජනතාවට අත්පත් කරලා දෙනවා කියන පොරොන්දු අපි දෙනවා. ඔබට වාරම ස්තුතියි.
බෞද්ධ සිතේ කරුවන්තුනි මීළඟට කරු තුෂාර ඉන්ද්‍රනිල් මහත්මයා ඔබතුමාටත් නිතු 6ක කාලයක්.
බෞද්ධ සිතේ ගරු මූලස්නේ මන්ත්‍රීතුමනි මේ රටේ ජීවිතේ ඉල්ලන කණ්ඩායමක් ජීවිතේ ඉල්ලලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගද්දි වැඩි උන් වලින් සලකලා මේ රටේ ජීවිත ලේවලින් නාපු නහවන ආණ්ඩුවක් ගැන තමයි අපිට අද මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඊයේ දවස ඉතාමත්ම කනගාටුදායක දවසක්. දැන් අපේ රටේ අලුත් ඇමතිවරයෙක් පොලිස් ආරක්ෂාව හා සම්බන්ධ පොලිස් ඇමතිවරයා රන්නකුරෙන් ලියවෙන්න වැඩ ආරම්භ කරපු දවස තමයි ඊයේ දවස. පොලිස් ඇමතිවරයා වැඩ ආරම්භ කරලා දවසක් ඇතුළත මහ විශාල ඝාතනයකින් වෙඩි තැබීමකින් දැරි සත්කාරවල විශාල ප්‍රමාණයක් ඒ වගේ නවතින සිද්ධ වෙන වැඩ ආරම්භ කිරීමක් තමයි නව අවුරුද්දෙන් පස්සේ සිද්ධ වුණේ. එතකොට එක්කම ඒකට සම්බන්ධ වෙනවා මේ අපේ රටේ අලුතෙන් පත්වෙච්ච ඉන්ධන හා සම්බන්ධ ඇමතිවරයා. ඉන්ධන හා සම්බන්ධ ඇමතිවරයා වැඩ බාර අරගෙන එක රාත්‍රියෙන් දැවැන්ත විදිහට මේ රටේ මිල ඉහළ දැමීමක් කරලා තමයි එතුමා වැඩ ආරම්භ කළේ. ඉතින් ඒ විදිහට වැඩ ආරම්භ කරපු තත්වයක් තුල තමයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයයි කාංචන විජේසේකර ඇමතිවරයයි මේ දෙන්නම වැඩ ආරම්භ කරුවේ එකම විදිහට. මේ දෙන්නම මේ අමාත්‍යාංශ දෙකේ වැඩ බාරගත්තේ එකම දවසේ. ඉතින් එහෙම ඇමතිවරු දෙන්නෙක් ඒ ඇතුළු කැබිනට් එකක් ගැන විශ්වාසය තියාගෙන ඉන්න කියලා තමයි දැන් මේගොල්ලෝ මේ කියන්නේ. හැබැයි රට සූදානම් නැහැ ඒ විසඳුම් පිළිගන්න කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. දැන් පොලිස්පතිවරයා අවම බලය පාවිච්චි කළා කියලා කියනවා. දැන් මොකද්ද මේ අවම බලය? අවම බලය කියලා කියන්නේ අර තියෙන තුරුම්පු සේරම ගහන්න නැහැ පොඩි 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 සුළු සුළු විසඳුම් වලින් පටන් ගන්නවා. පළමුව නිරායුධව විසිරුවා හරින්න හදනවා. කඳුළු ගෑස් ගන්න පුළුවන්, ජල ප්‍රහාර එල්ල කරන්න පුළුවන්, රබර් රුන්න දාන්න පුළුවන්, වෙඩි තියෙනවා නම් කකුල් දෙකේ දණහෙන් පල්ලෙහාට වෙඩි තියන්න පුළුවන්. මේවට තමයි අවම බලයේ සීමාව, අවම බලයේ අනුපිළිවෙල. හැබැයි මේව මුකුත් නැහැ. එහෙම නැහැ. මේක මැදමුලනට කැහැපු, මැදමුලනට කඩේ ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ අනපිළිපැදපු පොලිස් බටයන් අතින් අද මිනි ඝාතනය වෙනවා. දැන් පළවෙනි බිල් අරගෙන ඉවරයි. දැන් අපි පොලිසියට කියනවා, අපේ ඒ පොඩි පොලිස් නිලධාරීන්ට කියනවා, ඔබත් ඔබගේ නිල ඇඳුම ගලවලා ගෙදරට ගියාට පස්සේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් ඔබත් යන්නට ඕනේ අර සෙට් ගානේ පොලිමේ. ඔබත් වැඩි ගානට මිලදී ගන්න ඕනේ. පාමසි ගාන ගිහිල්ලා ඖෂධ නැති ඒ පාමසි ගාන රස්තියාදු වෙන්න ඕනේ. මේ හැම පොලිමකම ඒ පොලිස් නිලධාරීන්ටත් ඒ කාගේ යුනිෆෝම් එක ගැලවුවට පස්සේ මේ රටේ පුරවැසියෝ හැටියට යන්න ඕනේ. ඉතින් මේ තමන් ආරක්ෂා කරන්න ඕන කඳවුරුද මේ ආරක්ෂා කරන්න කියන එක මේ අවස්ථාවේදී අපි කියනවා. දැන් මේකේ දැන් මේවට අවශ්‍ය වෙන වැඩි උන්න නෙවෙයි, මේවට අවශ්‍ය වෙන ජීවිත බිලි ගන්න එක නෙමෙයි. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙනවා සමාජ විද්‍යාත්මක පසුබිමක්. මේකේ සමාජීය පසුබිමක් තියෙනවා, ආර්ථිකමය පසුබිමක් තියෙනවා, මනෝවිද්‍යාත්මක පසුබිමක් තියෙනවා. දැන් මේ පසුතලයේ අපිට තවමත් අපිට තේරෙනවා මේක මේ රටේ නායකයාට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ මිනිස්සු රුපියල් 176ට ඩීසල් ටික තියෙද්දි තමයි දැන් දවස් දෙක විතර ඉඳලා පොලිමේ ඉන්නේ. හැබැයි එතකොට රුපියල් 254ට පෙට්‍රල් ටික තියෙනකොට තමයි දවස් දෙකක ඉඳලා පොලිමේ ඉන්නේ. හැබැයි මේ මිනිස්සු තෙල් ටික ගහන්න ඒ බවුසරේ ළඟා වෙනකොට ඩීසල් ටික රුපියල් 289 වෙලා තියෙනවා, පෙට්‍රල් ටික 338 වෙලා තියෙනවා. ඉතින් මේ පොලිමේ ඉන්නකොට
දවස් දෙකක කාලයක් තියෙන ඔබතුමාට
මට තමෙන්දේ දවස් දෙක තුනක් පොලිමේ ඉන්නකොට නිදි මරනකොට මේ 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 ජනතාවගේ මානසිකත්වයට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක අපි දන්නවා. දැන් ලොරි රියදුරන් ත්‍රිවිල් රියදුරන් ප්‍රවාහන සේවා පවත්වාගෙන යන අය එක දවසක් දුවන්න දවස් දෙකක් තුනක් පෝලිං වල ඉන්න ඕනේ. දවස් දෙකක් තුනක් නිදි මරලා පෝලිමේ ඉඳලා එක දවසක් දුවා ගන්න ඕනේ. ඉතින් මෙහෙම මිනිස්සුන්ගේ ඉවසීම කොයි තරම් දුරට සාධාරණද? මේ මිනිස්සුන්ට කොයි තරම් දුරට ඒ ඉවසීම රතුකට පණිනව නේද කියන කාරණේ අපි මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. එතකොට දැන් මේ වැඩි තැබීම් ගැන පරීක්ෂණයක් තියෙනවා කියනවා. ඒකත් බාර දීලා තියෙන පොලිසියට. අපි දැක්ක දැන් පහුගිය අවස්ථාවේදී බන්ධනාගාරේ විශාල වෙඩි තැබීමක්, ලේ වැගිරීමක් වෙලා විශාල ජීවිත ගණනාවක් විනාශ වෙලා දැන් ඒ පරීක්ෂණ වලට මොකද උනේ? ඒ පරීක්ෂණ හැමම යට ගියා. අතේ සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් කාරණා තියද්දී ඒවත් හැමම මෙව වුණා. ඉතින් ඒ නිසා මෙවවා මම හිතන්නේ මෙව මීට වැඩිය විද්‍යාත්මක වෙන්න ඕනේ. දැන් බෞසරයේ තිබුණේ කොහෙද? අපි මේක බලන්න ඕනේ. එතකොට මේ වෙඩි තිබ්බේ කොහෙන්? වෙඩි තිබ්බේ කොහේ ඉඳලාද? බෞසරේ තිබ්බේ කොහෙවත් වෙඩි තිබ්බේ අර පැත්තක අතුරු පාරක ගිය කණ්ණායමකට තමයි වෙඩි තිබ්බේ. එතකොට බෞසරේ ළඟ වෙඩි පාරවල් තිබුණාද? දැන් මේ බෞසරේට ගිනි තියන්න ගියා නම් වෙඩි තිබ්බා නම් බෞසරේටත් ඔය වෙඩින් ලක් දෙකක් මොන හරි දෙයක් උතන මේ පතරන් කොපුවක් හරි තියෙන්න ඕනේ. එතකොට ඒවා තිබුණාද? එතකොට CCTV දර්ශනවල මේ පිරෝමහල් වෙත ළඟා වෙච්ච වෙලාව, මෙතනින් ලෝඩ් කරාගෙන පිටත් වෙච්ච වෙලාව, එතකොට මුතුරාජ වල ඉඳලා රඹුකරට යන්න ගත වෙන පැය ගන්න, මම හිතන්නේ මේවා එකිනෙකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කියනවා මේ එල්ලුවෙත් කපුටු තට්ටක්ද කියන එක මේ අවස්ථාවේදී අපි අහනවා. දැන් ඒ කපුටු තට්ටේ කතාවත් හරි අමුතුම දෙයක් නේ දිනේෂ්, මේ ගුණවර්ධන ඇමතුමා. දැන් කපුටු තට්ටක් එල්ලලා මුළු කපුටු ටිකම සේරම බය කරනවා කියලා කිව්වේ ආණ්ඩු පක්ෂයේ කලින් හිටපු සංවිධායකතුමා. හැබැයි කපුටු තට්ට එල්ලුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අලුත් සංවිධායකතුමා. හිටපු එක්කෙනා කපුටු තට්ට ගැන කියලා ගියා, අලුතෙන් ආපු එක්කෙනා කපුටු තට්ට එල්ලන්න පටන් ගත්තා. දැන් එතකොට දැන් මම දැන් මේ අවස්ථාවේද කියනවා, දැන් මතක තියාගන්න මේ උද්ඝෝෂණ කරන ව්‍යාපාරවල කපුටු නැහැ, මයිනෝ නැහැ. මේ අපේ සමගි ජන බලවේගේ මේ විපක්ෂ කපුටොත් නැහැ, මයිනොත් නැහැ. හැබැයි කපුටෝ ඉන්නේ තමුන්නාසලගාව, මයිනෝ ඉන්නත් තමුන්නාසලගාව. ඉතින් ඒ නිසා මේ කපුටෝ ගැන අපිට කියන්න එන්න එපා. කපුටොත් නැහැ, මයිනොත් නැහැ, අද ජොනිත් නැහැ, කවුරුවත් නැහැ. එතකොට දැන් මම විශේෂයෙන් කියනවා මේ 225ම එපා කියලා. දැන් ලොකු මතයක් අරිනවා. කවුද මේ 225ම පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එපා කියලා දැන් මේ මතයක් අරින්නේ? පහුගිය අවස්ථාවේ අපිව එපා කියලා දෙවියන් බුදුන් වගේ විශ්වාස කරලා රාජපක්ෂ පරම්පරාව ප්‍රමුඛ ඒ පිටිපස්සේ හිඳගත් පෙළට ඡන්දෙ දුන්න අය තමයි මේ මතය අරින්නේ. අර අලගෝණියක අලගෙඩි දෙකක් තුනක් කුණු වුණාම ඒ අලගෙඩි දෙක තුන එක තියෙනකොට අනෙක් අල ටිකත් සවුත්තු වෙනවා. එතකොට මම කියනවා මේ 225 තුල මේ රටේ කුණු ගාගත්ත නැති අය නැද්ද? තමන්ගේ මුළු දේශපාලන ජීවිතය තුළම එහෙම හොරකම් නොකරපු අය නැද්ද? මේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා අපි දන්නවා. මම හිතන්නේ ඔය හොරකම් වලට සම්බන්ධ නැහැ. හැබැයි තමුන්නාස කුණු ගා ගන්නවා. මේ පට්ට හොරු ටිකක් මේ රටට උහුලන්නේ නැති ජාතික වශයෙන් හොරකම් කරපු සත්තු ටිකක් ආරක්ෂා කරන්න ඔබතුමා බොරුවට කඩේ ගිහිල්ලා බොරුවට මෙතන ඉඳගෙන තමුන්නාසර කවදාවත් ඔය කට්ටිය තමුන්නාසක ජේෂ්ඨත්වයෙන් සලකුවද?
අවසන් කරන්න
තමුන්නාසර අගමැතිකමකට නිකන් නමක්වත් යෝජනා කළාද? මේ හම්පඩ පරම්පරාවක් වෙනුවෙන් කඩේ ගිහිල්ලා අර අතර මං හිතන අතන අර චරිත හේරත් මහත්තයා මං හිතන්නේ ඉන්නේ ඉගෙන ගත්ත කෙනෙක් අපේ දිස්ත්‍රික්කේ. තවදුරටත් ඉන්න පුළුවන්ද මේ හම්පඩ කාක්කෝ එක්ක, හම්පඩ කපුටෝ එක්ක, හම්පඩ මයිනෝ එක්ක? ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් හොඳ ගෞරවනීය මිනිස්සු ඉන්නවා. හොඳ දෙමව්පියන්ට ජාතක වෙච්ච මුදල් වලට හැලුන කරපු අලවිනොවිච්ච දේශපාලන සුජාතභාවය ආරක්ෂා කරගත්ත එහෙමයි ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒ නිසා ඔය 225ම එපා කියන කාරණය මම හිතන්නේ ඒක ගැන නැවතත් හිතන්න ඕනේ. අපේ විශේෂයෙන් අපේ සමාජ ජන බලවේගය ජාවා අරංකාරයෝ කවුද ඉන්නේ කියන එක පුළුවන් නම් අපි අභියෝග කරනවා පෙන්වන්න. කාටද බාර් පර්මිට් එකක් තියෙන අපේ සමාජ ජන බලවේගය
අවසන් කරන්න
කියලා අපි අභියෝග කරනවා ඒක පෙන්වන්න. ඉතින් ඒ නිසා මේ ගෝට් මේ අද හොඳ මිනිස්සු හැබැයි සියලුම ආල කුණුවෙච්චාල නෙමෙයි කියන කාරණේත් කියනවා. අලුතෙන්ම මේ 225 කරලා අලුතෙන් 225ක් ආවොත් ඒ 225 ඇතුළෙත් කුණුවෙච්චාලත් වෙනවා හොඳාලත් වෙනවා කියන සමාජ යථාර්ථයක් තේරුම් ගන්න ඕන කියන කාරණයත් මේ අවස්ථාවේදී අපි කියනවා. බොහොම සුදුසු
බොහොම සුදුසු ගර්මන්තව ඊළඟට ගරු අශෝක අබේසිංහ මැතිතුමා ඔබතුමාටත් මිනිත්තු 6ක කාලයක්
මුරාසරට මන්තුමනි ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් නිරායුධව තම අයිතිවාසිකම් වෙනුවෙන් පාට බැහැලා ඊයේ දින මේ රජයේ කුරුරු ත්‍රස්තවාදයේ තුවක්කුවට තම ජීවිතය බිලි කර ලක්ෂාන් සහෝදරයාට මම මේ අවස්ථාවේදී ශෝකය පළ කරනවා. ඒ වගේම උට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. උත්තරම් ඔහු වෙනුවෙන් අපේ ජාතිය උත්තමාචාරය පළ කරන මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම මීට සති දෙකකට ප්‍රථම තරුණ තරුණියන් මේ විසින් නොනවතින අරගලයක් පටන් අරන් ගෝඨාභය ගෙදර යන්න රාජපක්ෂ ගෙදර යන්න කියන මේ අරගලය තුලින් උන දේ තමා තිබුණු කැබිනට් මණ්ඩලයට ගෙදර යෑමට සිදුවීම. දැන් කැබිනට් මණ්ඩලය ගෙදර ගිහිල්ලා දැන් අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලය පත් වෙලා එක දවසක් යද්දී බලශක්ති ඇමතිවරයාට සිදු වුණා ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩි කරන්න. ඩීසල් මිල රුපියල් 113කුණුත් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 84කුණුත් වැඩි කරලා ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩි කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ජනතාව පාරට බැස්සේ ඊයේ දවස මුළු දිවයින පුරාම මේ ඉන්ධන මිල අධික ඉන්ධන මිලට විරුද්ධව. ඒ පාරට බැසීමේ ප්‍රතිඵලයක් තමයි ඊයේ ලක්ෂාන් සහෝදරයාට තම ජීවිතය අහිමි වෙන්න හේතු වුණේ. නමුත් අද පාර්ලිමේන්තුවේදී බලශක්ති ඇමතිවරයා කියනවා ලංකාවේ ඉන්ධන හිඟයක් නැහැ කියලා. හැබැයි බැලු බැලු තැන්වල ඉන්ධන මහල් වහලා තියෙනවා. ඔහු කිව්වා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දීලා තියෙනවා කියලා විදුලි බල මණ්ඩලයට. අද අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය විදුලි බල මණ්ඩලයට දීලා නම් අද පැය 4.5ක් විදුලිය කැපෙන්නේ කොහොමද? දවසකට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 2 ලක්ෂයි. 2 ලක්ෂයක් කියන්නේ ලීටර 20 ලක්ෂයක්. ලීටර 20 ලක්ෂයක් දුන්නා නම් මේ ඉන්ධන මේ විදුලිය කැපෙන්නේ නැහැ පැය 4.5ක්. නමුත් ඒක ලබා දීලා නැහැ. නමුත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කියනවා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තියෙනවා කියලා. මම අභියෝග කරනවා. දැන් ඉන්දියන් ණය යෝජනා ක්‍රමයේ යටතේ අපිට ලැබෙන ඉන්ධන නැව අවසාන ඉන්ධන නැව කවදද දෙන්නේ? ඒක 23 වෙනිදා හෝ 25 වෙනිදා එනවා. ආවට පස්සේ ඉන්ධන ඉවරුනාට පස්සේ ඉන්ධන ගේන්න මුදල් තියෙනවද? ඩොලර් තියෙනවද ඉන්ධන ගේන්න? ඉතින් මේ තත්ත්වයක් තුළ මේ රට රජය විශාල අපකීර්තියට පත් වෙලා තියෙනවා ජනතාව තුළ. මොකද මේ ජනාධිපතිතුමා විසින් මේ රටට කළ විනාශය නිසා. ජනාධිපතිතුමා ඊයේ පෙරේදා අලුත් කැබිනට් මණ්ඩලය පත් කරන පස්සේ ජාතිය අමතනවා. ජාතිය අමතලා කියනවා මට වැරදුනා මේ පෝර ප්‍රශ්නේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තමා වුණා. ඒක නිසා මම සමාව ඉල්ලනවා කියලා. එතුමා සමාව ඉල්ලන්න ඕනේ ජාතියෙන් නෙමෙයි, එතුමා ඉල්ලාස් වෙලා තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මොකද එතුමා අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. එතුමා ජනතාව ආරක්ෂා කරනවා කියලා තමයි මේ විශේෂයෙන්ම දියුරුන් දීලා තමයි මේ තනතුරටපත් වෙන්නේ. එහෙනම් ජනතාව ආරක්ෂා කරලා තියෙනවද? අද වෙද්දි පොර ප්‍රශ්න නිසා ජනතාව විශාල ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. මේ ඉන්ධන මිලදී අද මිය ගිහිල්ලා තියෙනවා. ඉන්ධන පෝලිං වල ජනතාව මිය ගියා. ඉතින් එහෙමනම් තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්න බැරි වෙච්ච ජනාධිපතිවරයෙක් ජනාධිපති ධූරයේ ඉඳීමට සුසුනේ. එහෙනම් ඔහු වහාම ඉල්ලාස් විය යුතුයි. ජනතාව කියන්නේ ඔහුට ඉල්ලාස් වෙන්න කියලා. ඔවුන්ට මේ ඝාතන සංස්කෘතිය හොඳට හුරුයි. ඔහු ආරක්ෂකලේ මේ වර්තමාන ජනාධිපති ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉන්නදී තමයි මේ නිරායුධ හිරකරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කළේ. ඒ ලේ රහ දන්නවා වුන්. ඒ ලේ රහ දන්න නිසා තමයි ඒ අහිංසක හිරකරුවන් ඝාතනය කළා. එදා රතුපස්සල ජලය ඉල්ලලා පාට බැඳු ජනතාව ඝාතනය කළා. එදා තමන්ගේ අර්ථ සාධක අරමුදල වෙනුවෙන් රොෂෙන් චානක කටුනායක ඝාතනය කරුවේ මෙහු ආරක්ෂක ලේකම් වෙලා ඉන්නද්දි. ඒ වගේම ඉන්ධන සහනාධාර ඉල්ලපු වෙලාවේ හලාවත ඇන්තනීව ඝාතනය කළේ වර්තමාන ජනාධිපති ආරක්ෂක
ලේකම් වෙලා ඉන්නද්දි ඒකින්ද හොඳට
ලසන්ත
වික්‍රමතුංග ඝාතනය කළේ මේ වර්තමාන ජනාධිපති ආරක්ෂක ලේකම් වෙලා ඉන්නද්දි ඔවුන් ලේර හදන්නවා ඒක තමයි ඊයේ මේ ලක්ෂාන් සහෝදරයාටත් සිද්ධ වුණේ තමන්ගේ ජීවිතේ පූජා කරන්න ඉතින් එහෙමනම් තවත් අයිතියක් නැහැ මේ ආයේ ජනාධිපති තනතුරේ ඉන්න ඉතින් වහාම අපි කියනවා ජනාධිපති තනතුරේ ඉන්න රටේ ජනතාව බහුතරයක් 90%ක් ජනතාව කියන්නේ ජනාධිපතිට යන්න කියලා ඒක යන්න පුළුවන් විවස්ථාව අනුව තියෙනවා ඔහුට අයින් වෙන්න ඔහුට අයින් වෙන්න අවස්ථාව තියෙනවා ඔහු ඉල්ලා අසුනොත් වර්තමාන අග්‍රමාත්‍යවරයා ජනාධිපති වෙන්න පුළුවන් නැත්නම් කතානායකතුමාට ජනාධිපති වෙන්න පුළුවන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිව පත් කරගන්න පුළුවන් එහෙම තියෙද්දි ඇයි මේ යන්නේ නැතුව ඉන්නේ තණ්හාව මේ රාජපක්ෂ පවුල මේ වෙද්දි රටේ ජනතාවගේ මුදල් ඩොලර් බිලියන 19ක් හොරගම් කරලා දෙනවා කියනවා මම ගණන් බැලුවා එක පුද්ගලයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 80ක් ජීවත් වුණොත් කෝටි 29200යි දවස් 29200 ජීවත් වෙන්නේ දවස් 29200 දවසට කෝටිය ගන්න වේදන් කෙරුවත් කෝටි 29200 අවුරුදු 80ක් ජීවත් වුණොත් රාජපක්ෂ පරපුර දවසට කෝටිය ගන්න වේදන් කරලත් අවුරුදු 80ක් ජීවත් වුණත් පරම්පරා 19කට හොරගම් කරලා දෙනවා සල්ලි පරම්පරා 19කට ඒක මේ ආරක්ෂා කරන්න මේ ඇවිල්ලා මේ ආරක්ෂා කරන්න රාජපක්ෂවරු මේ හොරගම් කළ හොඳ එතුමා යුද්ධ ඉවරකණ්ඩ දායකත්වය දුන්නා ඒවා කොච්චර කෙරුවත් මේ හොරගමින් මේක නවත්තන්න බෑ ඒ වගේම මේ ලේ විපාසිත රාජපක්ෂවරු මේ කරන අපරාධයෙන් මේ රට ගලවා ගන්න බෑ ඒක නිසා අපි කියනවා වහාම ඉල්ලාස් වෙන්න වහාම ජනාධිපතිවරයා ඉල්ලාස් වෙලා අලුත් ජනාධිපතිය පත් කරගෙන මේ පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දෙන්න ඒ පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම තුලින් තමයි මේ විවස්ථා අර්බුදේ ඉවත් කරන්න පුළුවන් මේ විවස්ථා අර්බුදේ නතර කරන්න පුළුවන් ඒක කරුණ කරලා අපේ මේ රටේ ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න ඇහුම්කන් දීලා මේ රටේ අද වෙද්දි IMF එක කියනවා මේ රටේ තිරසර නැති නිසා ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා රජෙම කියලා තියෙනවා අපි ණය ගවන්න බෑ කියලා ණය ගවන්න බැරි තත්වයක තියෙන රටකට ණයක් දෙයිද රජය ප්‍රකාශ කරනවා අපිට ණය ගවන්න බෑ කියලා එහෙම කියලා ඉන්දියාවෙන් කියනවා අනේ අපිට ණය දෙන්න කියලා තෙල් ගේන්න මොකද්ද මොන විහිළුවක්ද ණය ගෙවා ගන්න බෑ කියලා ණය බංකොලොත් ඇත්තේ රට දැන් ශේනිගත කිරීමත් බංකොලොත් ඇත්තේ දාලා ණය ගෙවන්න බැහි බෑ කියලා තව රටකින් ණය ඉල්ලන තත්ත්වයක් තියෙනවා එහෙම ණය දෙයිද අද ජාත්‍යන්තර මුල් අද මොකද කියන්නේ ඒක තමයි එහෙම අපිට ණය දෙන්න බෑ කියලා ඉතින් මේ තත්ත්වය තුල රටේ ජනතාවට කබලෙන් ලිපට වැටෙන්නේ මේයි වෙද්දි මොකද්ද වෙන්නේ පාන් රාත්තරක් දැන් රුපියල් 150යි මේක 200 250ට යනවා සීනි කිලෝ එකක් රුපියල් 3400ට එයි හාල් කිලෝ එකක් 3400ට එයි පරිප්පු කිලෝ එකක් රුපියල් 1000ක් වෙයි මාළු කිලෝ එකක් රුපියල් 5000ක් වෙයි මේ තත්ත්වයට ජනතාව මුහුණ පාන්නේ කොහමද රටේ ආද ජනතාවගේ ආදායම් සතියක්වත් වැඩි වෙලා නැහැ ඒත් මොකද කියන්නේ කණ්ඩායම් රැස් වුණාම කණ්ඩායම් රැස් වීමට කියන ආණ්ඩු පක්ෂයේ කලබල වෙන්න එපා ජාත්‍යන්තර මුල් අදින අපිට මුදල් ලැබෙනවා කියන ප්‍රශ්න වෙන්න එපා ප්‍රශ්නයක් නැහැ කියලා ඒකින්ද අපි කියනවා වහාම ඇයි මේ මෙච්චර තණ්හාවක් ඇයි මේ තණ්හාවක් ඇයි ඒක තමයි විශේෂම කියන්නේ මම කියන අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලබයිද දෙයින් සැනසීම එහෙම කියනවා සින්දුවක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙයිද දෙයින් සැනසීම එහෙම සැනසීමක් ලැබෙනවද මේ වගේ තණ්හාවට ඉඳලා ඒකෙන්ද කරුණා කරලා කරුණා කළ තමන්ගේ මේ තියෙන තනතුර ඉදලා යස් වෙන්න මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක රටේ ජනතාව බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ ඒක එතුමාට ඒක කරන්න පුළුවන් කරන්න පුළුවන් විවස්ථාවිනුත් තියෙනවා උන්ට අවශ්‍යද කරන්න ඉල්ලාස්සෙන්න පුළුවන් ඉල්ලාස්සෙලා පාර්ලිමේන්තුවට දෙන්නක අවස්ථාව ජනාධිපතිනේ පත් කරගන්න ඉතුරු කාලය තුළට යන්න අපිට සමග ජන බලවේගය අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක් තුළ මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න අපිට විදුලි බලයට විසඳුම් දෙන්න පුළුවන් විදුලි බලය පැය 24ම දෙන්න පුළුවන් අපිට ඒ වගේම මේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් තෙල් ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් ඒ වට අපි විදේශ රටවල් සමග සාකච්ඡා කරලා තියෙනවා ඒ සඳහා සහාය අපිට ජනාධිපති බලයත් පාර්ලිමේන්තුවේ බලයත් තිබුණොත් අනිවාර්යයෙන්ම මාස එකකට අපි මේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා ඒක අපි පොරොන්දු වෙනවා රටේ ජනතාවට ඒක නිසා අපි කියනවා අදත් කියනවා මේ ඝාතන සංස්කෘතියෙන් මිදෙන්න වහාම තමන්ගේ ලේ පිපාසිත මේව ඝාතන සංස්කෘතියෙන් මිදලා ඔවුන් වහාම ජනාධිපතිතුමා සහ ඇමති මණ්ඩලය ඉවත්ලා අපිට පාර්ලිමේන්තුව බලය සහ ජනාධිපති බලය සහිත රජයක් පිහිටවන්න ජනතාවට සහන සලසන රජයක් පිහිටවන්න අවස්ථාව සලසන දෙක ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි කරමන්තුමනි